Honorable Udayakanth Gunathilaka, you have 7 minutes.
Karu Mulathoda Mulathanatu Bakar Panchitumani. From Kamkaruha, Vijesa Rekia Matyansat, Deva Gema, Vijesa Katutu Matyansat, Karkasaba Bastave, Adine, Bastava Labadi Pilimanda, Mama Saturuinama, Vijesema Ape Vijesa Katutu Amatyansi Bagim Vijesa Rekia Matyansi Ata Devishema Apita Veneta Vada, May Rata Viruan Pilimanda. අපිට ලොකු ආදරයක් ඒ වගේම ලොකු ඇල්මක් ඇති වෙනා වගේම අද ඒ නිසා අපිට ඒ රටේ විදේශ විනිමය ලබා ගන්න අවිශාල ශක්තියක් ලැබිලා තියෙනවා. ඒ වගේම මම විදේශ කටයුතු අමාත්‍යාංශයට ගිහිල්ලා පවුක් දවස්වල බැලුවා රට ගිය ප්‍රමාණය පිළිබඳව ඒ වෙලාවේ දැනගන්න ලැබුණා ජනවාරි මාසයේ 2013 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා දෙලක්ෂ 77000ක් විදේශගත වෙලා ඇති බව ඒ තුලින් ප්‍රතිශතයක් ලෙස පිරිමි අය 57%කුත් ඒ වගේම කාන්තාවන් 43%කුත් විදේශ රැකියාව සඳහා විදේශගත වෙලා සිටින බව දැනගන්න ලැබුණා. මේක සතුටුට කාරණාවක් අපේ විදේශ කටයුතු ගරු ඇමතුමත් ඒ වගේම මේ ඒ වගේම අදාළ නිලධාරීත් මේ විදේශ රැකියා සම්බන්ධව ඔවුන්ගේ පුහුණුවීම් ඒ වගේම ඒ විදේශ ගත වීම සඳහා ඒ රටවල රැකියා ලබා දීම සඳහා ඒ සම්බන්ධතාවයේ සම්බන්ධතාවයේ ඇති කරගෙන විශ්වාසය ඇති කරගෙන අපට අපේ රටට ඒ ලොකු ශක්තියක් ලබා දීලා තියෙනවා ඒ අමාත්‍යංශ දෙකම. ඒ වගේම විශේෂයෙන්ම අපිට මේ தત્ත්වය අපි අවුරුදු එකමාරකට එහා අපි බැලුවා නම් අපේ රටේ தત્ත්වය එක පැත්තකින් පාස්කු විරුදා ප්‍රහාරය ඒ වගේම කොරෝනා ව්‍යසනය අනිපැතෙන් අරගලය මේ සියලු කාරණා නිසා අපේ ආර්ථිකය විශාල ලෙස ලක් ඉතිහාසයේ දරුණුම ආර්ථික කඩාවැටීමට අපිට මුහුණ දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ මුහුණ දීම අපිට නැති කරගන්න. ඒ වගේම මේ වෙලාවේ අපිට කල්පනා වුණේ වෙනත් අපිට ආර්ථික වශයෙන් අපිට මුදල් ආයෝජනය කරන්න පුළුවන්කමක් නැහැ. අඩුම මුදලක් ආයෝජනය කිරීම තුළින් ඒ වගේ මුදල් බොහොම සොච්චමක් ආයෝජනය කිරීම තුළින් පුළුවන් වෙන්නේ අපිට විදේශ ශ්‍රමිකයන් යැවීම ඒ වගේම ඔවුන්ගෙන් මුදල් ගෙන්වාගෙන අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සංචාරක ව්‍යාපාරය අපිට අහිමි වුණා අර මම කියපු කාරණා නිසා ඒ වගේම ඒ විතරක් නෙවෙයි මේ ආර්ථිකයේ ශක්තිමත් වීම විනාශ කරන්න නවත්වන්න ඒ වගේම අපිට විදේශ රැකියාව වලට ගිහිල්ලා මුදල් එවන අය ඒ මුදල් නවත්වන්න නොඑක් මාධ්‍ය හරහා නොඑක් ප්‍රචාරය කරා ඒ වගේම Facebook පාවිච්චි කරලා ඒ රටවලට ඔවුන් තොරතුරු යැව්වා මේ රටේ හොරකම සිද්ධ වෙනවා ඒ වගේ මේ රටේ මුදල් විනාශයක් සිද්ධ වෙනවා ඒ මුදල් විනාශය නිසා මුදල් ලෙවන්න එපා කියලා ඔවුන් නොඑක් විපක්ෂයේ උදවිය අපි දැක්ක බොහොම නොඑක් ප්‍රචාර නොඑක් මාධ්‍ය තුල් පාවිච්චි කරලා එහෙම කටයුතු කරා ඉතින් දැන් අපිට ඒ තුල ඔවුන් අද වෙනකොට ඒවා සම්පූර්ණ ප්‍රතික්ෂේප කරලා ඒ අපේ රජයේ වැඩපිළිවෙල පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඒ වගේම අධිකාර ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති කරගෙන අද ඔවුන් මුදල් විශාල ලෙස එවලා තියෙනවා වගේම ඒ වෙලාවේ වගේම අපිට ඒ වෙලාවේ අපි වැඩියෙන්ම බැලුවේ ඒ විදේශ රට විරුවන්ගේ මුදල් ලබාගෙන අපිට ඩොලර් ලබාගෙන අපිට අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඒ වගේම මේ දේශපාලන වශයෙන් ඒ වෙලාවල් වල ඔවුන් කටයුතු කර දැන් අදත් මේ පහුගිය අවස්ථාවේ විපක්ෂයේ උදවිය කීවේ හොරකම් කරලා තියෙනවා හොරා කාලා තියෙනවා. හැබැයි මේක ඇතුලේ කතා කරනව ඇර ඔවුන් එළියට ගියාම ඔවුන්ගේ කටේ පිට්ටු. ඒ වගේම අදාළ ආයතන වලට ඒ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට හොරා කෑවනම් ඒ හොරකම් කරපු සල්ලි තියෙනවනම් ඒවා ගෙන එන්න කොතනකවත් එළිය කතා කරන්නේ නැතිකම ඒ වගේම මේ නීති මාර්ගයට එළියට ගිහිලා නොවන කාරණාව පුදුම සහගත කාරණාවක්. මේක ඇතුලේ ඔවුන් ඒ වෙන නොයෙක් සංවිධාන වලට ඒ වගේම නොයෙක් මත ඔවුන්ට පාවිච්චි ඔවුන්ගේ වාසිය සඳහා පාවිච්චි කරන්න කතා කරනවා හැර එතනින් එළියේ කතා නොකිරීම මෙතනින් එළියේ කතා කිරීම වීරු සහගත කාරණාවක් හැටියට මම දකිනවා. ඒ වගේම අද මේ වෙනකොට රටේ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7.5ක් දක්වා අපිට වැඩිලා තියෙනවා. ඒ නිසා එදා ඒ වණ්ඩ එපා කිව්වත් අද වෙනකොට විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටේ ඒ වණ්ඩ අපේ රණ රටවිරුවන් කටයුතු කරලා තියෙනවා වගේම අද විශාල ප්‍රමාණයක් ඒ විදේශ රැකියාව සඳහා අද යනවා වගේම ඒ තුලින් අපිට විශාල ශක්තියක් ලැබිලා තියෙනවා. අද දෙවි විශේෂයෙන්ම පේෂණ පාවිච්චි කරමින් කඩාවැටෙන ආර්ථිකය
අපිට තවදුරටත්
ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව දුරදක්න නුවණ කල්පනා කිරීම තුළින් අපිට තවදුරටත් මේක ශක්තිමත් කරමින් ඒ වගේම හොඳ අපමණ නිදසුන වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙහෙයුම් අතිරික්තයක් ඇති කරගෙන රුපියල් බිලියන 7ක් මහා භාණ්ඩාගාරයට බහුකීදා ආතිවරු ජනාධිපතිතුමාට ලබා දෙන්න කටයුතු කරා. මේ පිළිබඳව විශාල ශක්තියක් වගේම රජයේ ඒ වගේම අද පෝලිං නැතුව බේත්ටි ගන්න ඒ වගේම තෙල්ටි ගන්න ඒ වගේම ගෑස්ටි ගන්න මේ මුදල් පාවිච්චි කරමින් කටයුතු කරන බව අපි කවුරුත් දන්නා කාරණාවක්. විපක්ෂය හැම වෙලාවෙම මේක වැරදි පැත්තට ගෙනියන්න ඒ වගේම ජනතාවට වැරදි අවබෝධයක් ලබා දෙන්න කටයුතු කිරීම අපි මේ මුල් දවස්වල ඉඳලා හැමදාම දෙකපු කාරණක් අපේ රටේ අවාසනාවට කාරණාවක්. ඊළඟට කෘෂිකර්මාන්තයේ අවශ්‍යතාව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. තවත් මේට අමතරව කාරණාවක් අපේ කෘෂිකර්මාන්ත කටයුතු වලට වගේම අත්‍යවශ්‍ය කාරණා වලට වැට් බද්ද 18%ක් ගැනීම තුළින් කර්මාන්ත ඒ වගේම ආහාර නිෂ්පාදන කර්මාන්ත කඩාවැටෙන්න බොහෝ දුරට ඉඩ දෙනවා. ඉතින් මේ තත්ත්වය අපි වෙනස් කරන්න ඒ වගේම පෝෂණ ගුණ ඇති ආහාර ඒ වගේම බඩේරු මුං ඇට ඒ වගේම අපේ පෝෂදායී ආහාර මේවට ගන්න වැට් බද්ද අයින් කරන්න කියලත් මම මේ වෙලාවේ ඉල්ලීම කරනවා. විශේෂයෙන්ම මොකද දැන් මේ මිල ඉහළ යාම තුළ පෝෂණ ගුණය ගැබිණි මවුරුන්ගේ ඒ වගේම ඒවන් ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආර්ථිකය කඩාවැටෙනවා. ඒ නිසා මේවා වෙනස් කරන්න කියන ඉල්ලීමක් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිය පුද කරමින් වචන කීපයක් අවසන් කර සිටිනවා.
ස්තුතිය. ඊළඟට හොනරබල් වීරසුමන වීරසිංහ you have 9 minutes.
ගරු මූලාසනාවට ගරු මන්තුමනි, අද අපේ රටේ ඉතාමත් වැදගත් විෂයන් කිහිපයක් කියන අයවැය විවාදයේ කාර්යසභා අවස්ථාවේදී අද තුන්වෙනිවර කියවීම. එක පසෙන් ගත්තම විදේශ වටු අමාත්‍යාංශය, අනිත් පසෙන් කම්කරු අමාත්‍යාංශය, අනිත් එකේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය. දැන් මේ විවාදය සිද්ධ වෙනකොට ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා විදිහට අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරා පහුගිය 13 වෙනිදා. මේ අයවැය කතාවේ අයවැය යෝජනා 85ක් තියෙනවා. ඒ 85න් එකක්වත් මේ කියන ප්‍රධාන අමාත්‍යාංශ තුන සම්බන්ධව එකම විදුව යෝජනාවක්වත් සඳහන් කළ නැහැ. ඒක නිසා අද දවසේ කතා කරන්න වෙන්නේ සාම්ප්‍රදායිකව ඒ අමාත්‍යාංශ වලට වෙන් වෙච්ච මුදල් ගැන එහා මෙහා කරන කාරණාව මිස ජනාධිපතිතුමාගේ අයවැය යෝජනා ගැන නෙවෙයි. ඒ අමාත්‍යාංශ වල කටයුතු සම්බන්ධ තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. ගරු මුලසන ගරු මන්ත්‍රීතුමනි, අපි රටක් විදිහට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන කාරණාවක් නිසා වෙන එක වැඩි බරක් තියන බලාපොරොත්තු වෙනවා. රටක් විදිහට කටයුතු කරනකොට අපිට හුදකලාව ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. අපි ඒක පිළිගන්නවා. අපි මේ ජියෝපොලිටික්ස් එහෙම නැත්නම් මේ භූදේශපාලනේ කලාපීය දේශපාලනේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් එහා අපිට හිතන්න හරි අමාරුයි. ඒක නිසා අපේ විදේශ ප්‍රතිපත්තිය තීරණාත්මක කාරණාවක් වෙනවා රටක් විදියට රටේ අනාගතය රටේ ඉරණම තීන්දුව කිරීමේදී. ඒක නිසා එක එක්කෙනාට ඕන විදියට නිකන් සෙවල විදියට සෙවල ප්‍රතිපත්ති විදියට මේ විදේශ ප්‍රතිපත්ති කටයුතු කරන්න බෑ. ඉතාමත් වැදගත් විදියට කියවීමකින් යුක්තව කරන්න වෙනවා. අමාත්‍යාංශයේ නිලධාරීන් ලේකම්තුමා ඇතුළු සියලු නිලධාරීන්ගේ වගකීමක් සිත් බවට සත් වෙනවා. ආණ්ඩු වාර වෙන්න පුළුවන්. හැබැයි රාජ්‍ය වෙනුවෙන් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් රාජ්‍ය වෙනුවෙන් මේ රාජ්‍ය සේවකයන් විදියට මේ විදේශ ප්‍රතිපත් සම්බන්ධව මීට වඩා විද්‍යාත්මක ප්‍රවේශයෙන් කටයුතු කරන්න. මොකද අපි දැක්ක පහුගිය කාලවල මේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු පත් කරන්න ඒක අය ඉවත් කරන්න ඒ විතරක් නෙවෙයි අය පළවහරින්නත් මේ කලාපීය දේශපාලන භූදේශපාලන බලපෑවා. ඒක නිසා මේව ගැන යම් විමර්ශනයන් කිරීම සම්බන්ධව වැම්වකීමක් විදේශ කටයුතු අමාත්‍යාංශයට තියෙනවා. අනිත් පැසින් බැලුවම මේ රටේ පාලකයන් පත් කිරීම සම්බන්ධව කාරණාද මම කියපු කාරණාද මට මතක 2005 ජනාධිපතිවරණදී මයිට්වල් සිරිසෙන් ජනාධිපතිතුමාගේ මෝඩි කිට්ට ගැඳගෙන ඒක සංකේතයක්. එතුමා වෙනුවෙන් සියලු බලවේග එකතු කරා. එකතු වෙන්නේ නැති බලවේග ජනතා විමුක්ති පෙරමුණත් අපේක්ෂකත්වයෙන් අයින් වුණා. ඒ දේශපාලනයේ කලාපීය දේශපාලනයේ භූදේශපාලනයේ ඒ ජනාධිපතිවරණදී බලපාපු හැටි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 69 ලක්ෂයක් ජනවාරම ගත්ත ජනාධිපතිවරයා පළවා හරින්න එදා ඒ කලාපීය දේශපාලනයේ භූදේශපාලනයේ කොයිතරම් විදිහට බලපෑවද කියන එක අපේ අස්පනා අපිට පේන්න තියෙනවා. ඒක නිසා මේවා නොතකා හරිමින් අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදිහට අපි කියන්න ඕන ලෝකයේ අද වෙනස් වෙලා 1945 ඉඳලා 91 දක්වා තුල මේ ලෝකයේ ක්‍රියාත්මක වුණේ ලෝකයේ ද්විදව ලෝකයක් විදිහට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 91 න් පස්සේ ඒකද්‍රව ලෝකයක් බවට පත් වුණා සෝවියට් කඳවුර සෝවියට් දේශය බිඳවට්ටාට පස්සේ අද එදා තිබිච්ච ලෝකය නෙවෙයි අද බහුද්‍රව ලෝකයක් බවට පත් වෙලා තියෙනවා. මම දන්නේ ගරු අමාත්‍ය මායකර සාක්ෂි දරන අද ලෝකයේ බල කඳවුරු ගණනාවක් ලෝකයේ කලාපයන් හතකට ආර්ථික දේශපාලන වගේම මහා දවන්ත පරිවර්තනයන් වෙන කලාපයන් රසක් තියෙන ලෝකයක් බවට පත් වෙලා ඒක නිසා සාම්ප්‍රදායික කෝණයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ ලෝකෙ දිහා බලන්නේ නැතුව පුළුල් මනසකින් විද්‍යාත්මක මනසකින් බලන්න අවශ්‍ය වෙලා තියෙනවා. අනිත් පැයෙන් බැලුවම මේ ලෝක සංවිධාන මම මෙහෙම කිව්වට අපනාප වෙන්න එපා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සර කාලේ අපේ අමාත්‍යම අධිපති පරණ වලව්වක් වගේ වලව්වේ ගෞරව හාමුකම් තියෙනවා වලව්වට කරන්න පුළුවන් මගුලක් නැහැ. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකන් රබල් ස්ටැම්පයක් විතරයි. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයට එහෙම නැත්නම් ඒකට අනුබද්ධ සංවිධාන වලට මානෙකම් කොමිසම් සභාවලට එහෙම වැඩක් කරන්න පුළුවන් නම් පලස්තීනයේ 15000ක් 20000ක් අහිංසක මිනිස්සු වර්ම මරා දාන්න පුළුවන්ද? අද ඒක මහා ජනඝාතනයක් සිද්ධ වෙනකොට එක්සත් ජාතික සංවිධානයේ මහලේකම් වරයා කිඹුල් කඳුළු හෙළුවට වැඩක් නැහැ. බලය තියෙන වෙන තැනක ක්‍රියාත්මක වෙන තැනක යුක්රේන් අර්බුදයක් අනිත් අර්බුදයක් ලෝකේ ක්‍රියාත්මක අර්බුදයක් ඒක. ඒ නිසා එක්සත් ජාතික සංවිධානය එහෙම නැත්නම් ඒකට අනුබද්ධ සංවිධාන එහෙම නැත්නම් අද ලෝකේ තියෙන ලෝක බැංකුව වෙන්න පුළුවන් වෝල් බැංක් එක වෙන්න පුළුවන් IMF කියන්න පුළුවන් මේ හැම එකක්ම අද නිකන් පරණ වලව් බවට පත් වෙලා ඒක නිසා ඊට වඩා වෙනස් ලෝකයක් අද ක්‍රියාත්මකින් තියෙනවා. අද වෙනද තුමනි ලෝකේ බටහිර හා නැගෙනහිර කියලා අපි බටහිර ගතිද නැගෙනහිර ගතිද කියලා හැම රාජ්‍යයක්ම පහුගිය කාලවල ඉතිහාසයේ තීන්දුව ගත්තා. අද බටහිර සහ නැගෙනහිර කාදක වෙනස් වෙලා අද ග්ලෝබල් සවුත් ග්ලෝබල් නෝත් එහෙම නැත්නම් උතුර දකුණ කියලා ලෝකය පුළුල් වෙලා ලෝකය වෙනස් වෙලා අද ඒ ග්ලෝබල් සවුත් එක තමයි ලෝකේ ප්‍රධාන කඳවුර බවට පත් වෙද්දී ග්ලෝබල් නෝත් එක නන ගෝලීය උතුර අද යුරෝපයත් ඇමරිකාවත් කැනඩාවත් විතරක් කේන්ද්‍ර වෙත ගොඩක් බාට අනිත් සියල්ලක්ම ගෝලීය දකුණේ කඳවුරට එකතු වෙමින් තියෙනවා. දැවැන්ත ආර්ථික දේශපාලන පරිවර්තනයන් මේ කතා කරන මොහොතේ සිද්ධ වෙනවා. විදේශ කටයුතු ඇමැත්තුමා රාජ්‍ය ඇමැත්තුමා ඉන්නවා. ඊයේ දවසේ පුටින් එක්සත් අරාබියේ මේ රාජධානියේ පුටින් සෞදි අරාබියේ ඊයේ දවසේ අරියාන ජනාධිපතිවරයා මොස්කව් වල මේ දේශපාලන පරිවර්තන වෙනස් දිශානෙකට සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි හිතන විදිය පතන විදිය දෙයියන්ගේ නාමෙන් කියන්නම් ආණ්ඩු විදියට නෙවෙයි රාජ්‍ය විදියට හිතන්න. ආණ්ඩු මාරු වෙනවා. දැන් මේ 2020 අපි හිටියේ ওই පැත්තේ. අද මෙතන ආණ්ඩු එහා මෙහා වෙනවා. 2020 ඉඳලා මේ වෙනකම් විදේශ ඇමතිවරු කී දෙනෙක්ද? අගමැතිවරු කී දෙනෙක්ද? ජනාධිපතිවරු දෙන්නේ. ඒක නිසා ඒව මාරු වෙයි. හැබැයි රාජ්‍ය රැක ගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යභාරය බවට පත් කරන්න. ඒ නිසා සාම්ප්‍රදායික කෝණයන්ගෙන් තොරව මේ කටයුතු කරන්න වෙනවා. ඒ වගේම ලෝකයේ වෙළඳාම වෙළඳපොළ අද වෙනස් වෙලා අපේ අපනයනයන්ගේ 80%ක් යවන්නේ යුරෝපයට සහ ඇමරිකාවට. අද යුරෝපය සහ ඇමරිකාව ආර්ථික බලහීනත්වයට පත් වෙලා අපි වගේම ඔවුන්ටත් විලදී ගැනීමේ හැකියාව අඩු වෙලා ක්‍රය ශක්තිය නැහැ. අද ලෝකයේ වෙළඳපොළ හැසිරෙන වෙන ආකාරයට අද ආසියාව තමයි ලෝකයේ ප්‍රමුඛ වෙළඳපොළ බවට පත් වෙලා තියෙන්නේ. මීට අවුරුදු 10කට කලින් ඇමරිකා එක්සත් ජනපදයේ චීනය මෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ තුන්ගුණයක් අවුරුදු 10කට කලින් අද චීනය ඇමරිකාවේ ජාත්‍යන්තර ආත්‍යන්තර වෙළඳපොළෙන් තුන්ගුණයක් බවට පත් වෙලා මේ අවුරුදු 10ක පරිවර්තනය දවන්ත පරිවර්තනය ලෝක වෙනස් වෙන්නේ එහෙම. ඒ වගේම අපි විදේශ කටයුතු අමාත්‍යාංශය ලෝක සිටියම දිහා බලාගෙන ලෝකය ගැන කල්පනා කරන්න අපේ තියෙන භූගෝලීය වැදගත්කම තමයි ප්‍රධාන කාරණා බවට පත් වෙන්න ඕන. ඒක නිසා අපිට වාසි අවාසිත් වෙලා තියෙනවා මේ තියෙන තැන නිසා. මෙතන මේ මගුල දොතුබුණාන ලංකාව මේ කිසිම අල්පක වගුණක් නැහැ. අර වෙන කොහෙවත් රටක දුබුන්නම් මේක නිසා බලපෑම් වැඩි. ඒක අනුව තමයි ප්‍රතිපත්ති දීන් සම්පාදනය කරන්න ඕන. අපේ පිහිටීම අනුව අපේ එක බසකින් දවන්ත ආසියාව බිලියන් 4.7ක් ජනගහනය ඒකෙනුත් බිලියන් 2ක් ජනගහනය ඉන්නේ දකුණු ආසියාවේ. ඒ බිලියන් 4.7 ජනගහනයෙන් කරු සභාපතිතුමනි මූලාසාරු මන්ත්‍රීතුමනි ඒ බිලියන් 4.7 එක බිලියන් 1 බිලියන් එකක් ඉහළ මධ්‍යම ප්‍රාන්තිකයන් විලදී ගැනීමේ හැකියාව ඉහළ කණ්ඩායමක් තියෙන කණ්ඩායම. අනිත් පැයෙන් බැලුවම ලෝකයේ වේගෙන් දියුණු වන අප්‍රිකානු කලාපය බිලියන් 2.4ක ජනගහනයක් බිලේ දහස් දෙකක් සමග තුනක ජන ගහනයක් ඒ අප්‍රිකානු කලාපය අද ලෝකයේ වේගයෙන්ම දිනන වෙන කලාපයක් බවට පත් වෙලා තියෙනවා. අපේ වම් පැත්ත දකුණු පැත්ත මහාදුර යන්නේ නැතුව වෙළඳ බලක් නිර්මාණය වෙලා තියෙද්දි අපි ඒව දිහා බලන්නේ නැතුව වෙනත් තැන්වල කටයුතු කරනවා. ඒක නිසා මේ ප්‍රතිපත්ති වෙනස් කරන්න කටයුතු
කරනවා. මන්දතුමා ඔබතුමාට මිනිත්තු දෙකකට කාලයක් තියෙනවා.
තව විනාඩියක් අපේ කුල්ගලපති මන්තුමාගෙනුත් හම්බෙනවා. ඒකත් එකතු කරගන්න කියලා ඉල්ලා සිටමින් අපේ තියෙන අනිත් සංවිධාන දැන් අපි මේ හදාාරු සංවිධාන නෙවෙයි මේ මේකේ මං හිතන්නේ මේ විවාදයේ පුරාවටම කතාවක දෙයක හැරෙන්න කතාව උනේ නැහැ. උදේගම්මන්පිල අමාත්‍යවා කියන හොර ලෝකයේ අද බලවත්ම සංවිධානයක් ගණනාව බිහිවෙමින් තියෙනවා. වික්ස් සංවිධානයේ අද බලවත්ම සංවිධානයක් ආර්ථික සහ දේශපාලන විදියට ඒ සංවිධානයේ මූලික රටවල් පහටම දර රටවල් ගණනාවක් අද එකතු වෙලා තියෙනවා එකතු වෙන්න තියෙනවා. ඒ වගේම BRI ප්‍රොජෙක්ට් එක අපි සමාජික බව ඇත්ත. හැබැයි BRI ප්‍රොජෙක්ට් එක තුල ඒ නව සේදමාවත ව්‍යාපෘතියේ අපි ප්‍රමුඛ කාර්යභාරයක් ගන්න පුළුවන් තේන්දිය ස්ථානයක අපි තියෙන්නේ. BRI ප්‍රොජෙක්ට් එක හරිනම් ලෝකයේ අනිත් පැත්තට ලෝක සිතියම හැරවුවම ශ්‍රී ලංකාව මත තමයි ලෝකයේ අනිත් සියලුම රටවල් ටික එල්ල ඉන්න ආකාරයට පේන්න තියෙන්නේ. ඒක නිසා ඒ සමුද්ද සහ අනිකුත් ගලේ කලාපයන් වල වටිනාකම් ප්‍රයෝජනය ගන්න කටයුතු කරන්න ලෝකේ නව බැංකු දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. NDB බැංක එක AIIB බැංක එක මේ බැංක අද ලෝකේ බලවත් බැංකු බවට පත් වෙමින් තියෙනවා. IMF World Bank අද පරණ වලව් බවට පත් වෙමින් තියෙනකොට ඒක නිසා මේවා ගැන කල්පනා කරලා කටයුතු කරන්න විදේශ කටයුතු මාත්‍යංශයෙන් මම අහනවා. මේවා ගැන ඇනලයිසිස් එකක් එහෙම නැත්නම් විමර්ශනයක් මේවා ගැන යම් පර්යේෂණයක් සිද්ධ වෙනවද විද්‍යාත්මක ප්‍රවේශකෙන් කියන කාරණාව. ඒ වගේම අනිත් කාරණාව තමයි අපේ මේ විදේශ කටයුතු මාත්‍යංශ ගැන කියන දේ ප්‍රධාන කාරණාව අපේ ප්‍රතිපත්තිය නොබෙදි ප්‍රතිපත්තිය බවට පත් කළ ගත යුතුයි. ඒක සිනමා වණ්ඩානායක මැතිණිය කියපු දේ අපි කියන්නේ මා පෞද්ගලික මානවයන දේශපාලන ධාරාව තුළ අපිට සමීප රටවල් ගණනාවක් තියෙනවා. ඒ කඳවුරටවත් රනිල් මහත්තය කැමති රටවල් වලටවත් ඒ කඳවුර වලටවත් නෙවෙයි අපේ රට නොබෙදි ප්‍රතිපත්තියක් වෙන්න ඕන. හැබැයි එහෙම කියන්නේ වැට උඩ ඉන්න නෙවෙයි. ඒ ප්‍රතිපත්තිය ස්ථිර වෙන්න ඕන. ඒ ප්‍රතිපත්තිය එන්න ඕන අර චීන නවට එන්න කියලා මග එනකොට එන්න පාළු. මොන තකතිර ප්‍රතිපත්තියක්ද ඒක? ඔතන එවැනි තත්ත්වයක් නැතුව නොබෙදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා නම් අපේ රට 2048 දී නෙවෙයි අපේ මේ භූගෝලීය පේතීම හරියට කළමනාය කරන වෙන කරනවා නම් ගල් අරිසබ්දි ඇමැත්තමනේ අපේ රට හරියටම තව අවුරුදු 10කින් දියුණු රටක් බවට පත් කරන්න පුළුවන් හරිය ආර්ථික කළමනාකරණයක් මේ රටට මෙහෙවන්න පුළුවන් නම්. ඒක වගේම තානාපති සේවය ගැනත් වචනයක් කියන්න ඕන. තානාපති සේවය දේශපාලන තිප්පොළක් බවට පත් කරන්න නැතුව ඒක නිකන් විශ්‍රාම ශාලාවක් බවට පත් කරන්න නැතුව ලෝකයේ අලුත් වෙනස්කම් වලට පෙළ ගැහෙන තානාපති සේවයක් බවට පත් කරන්න ඕන. අපේ රටේ ඇත්තම තානාපතිවරු මම නම් කියනවා නම් ඉන්දියානු තානාපති මහනේ මහගමසාරිස් ඇමරිකානු තානාපතිතුමිය චීන වෙන්න පුළුවන් රුසියාව වෙන්න පුළුවන් බලන්න ලංකාවේ කොච්චර වැඩ කරනවද? ඒව හරිද වැරදිද කියන කාරණාව නෙමෙයි කොච්චර ක්‍රියාකාරකම්ද අපේ තානාපති සේවයේ ඉන්න මහතුරු ඕකේ මොනවයින් කීයෙන් කී දෙනාද වැඩ කරන්නේ. ඒක නිසා ඒ තානාපති සේවය සම්පූර්ණ වෙනස් කරන්න තානාපති කාර්යාල සම්බන්ධවත් පහුගිය කාලේ මේ ආර්ථික අර්බුද තානාපති නිසා තානාපති කාර්යාල ගණනාවක් වැහුවා. ඔබතුමාගේ අපි ගෞරවයෙන් ඉල්ලුවා සයිප්‍රස් තානාපති කාර්යාලය සම්බන්ධව ඒක විවෘත කරනවා කියලා කිව්වට තාම විවෘත කරේ නැහැ. ඒක නිසා ඒවා විවෘත නොකිරීම තුළ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා
ඔබතුමාගේ මෙම්බර් ඔබතුමාගේ කාලය ඉවරයි.
විනාඩි තප්පරයක් දෙන්න. ඒක නිසා ඒ කඩුවිත කරන්න විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අපේ වැදගත් කාරණාවක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වීමෙන් අත්සන් කරපු දීපාර්ශ්වීය බහුපාර්ශ්වීය විදේශ ගිවිසුම් මම හිතන්නේ සිය ගාණක් තියෙනවා. ආණ්ඩු මාරු වෙනකොට මේ හාස්පෙට්ටි දවන්න නැතුව මේව නියාමනය කරන්න කලමනා කරන්න ගන්න ගෙනියන්න පුළුවන් නම් මේක ගොඩ ගන්න පුළුවන්. ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා සාක් ගිවිසුම අනුව අපි අර මාතර නායිමනේ සාක් සංස්කෘති මධ්‍යස්ථානයක් හැදුවා කෝටි ගණනක් වියදම් කළ විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රතිපාදන තුළ භාගයයි ඉදිරියට හදා ගන්න. ඒක නිසා මම මීට වඩා කතා ගන්න බලාපොරොත්තු වෙන්නේ අවසාන වශයෙන් කම්කරුව අමාත්‍යාංශ ගැන එක වචනයක් කියලා මම කතා අවසන් කරනවා. කම්කරුව මෙතුමා නැතුණා වුණත් කම්කරුව අමාත්‍යාංශයේ කම්කරුවගේ විය යුතුයි ඒක හාම්පුතුන්ගේ අමාත්‍යාංශ නොවිය යුතුයි. කම්කරු බද්ධත්වය වෙනස් කරන්න කටයුතු කරනවා ඒක වෙනස් විදියට වැඩ ගන්න ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මනත් කමිටුවකින් අද ඒක ලීගල් ග්‍රාෆ්ට්මන්ට් යවලා තියෙනවා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බැඳලා ඉන්නවා කම්කරු ජාත්‍යන්තර කම්කරු නීතියත් එක්ක ඒ බද්ධත්වය 144 තුල අපි බැඳලා ඉන්නවා. ඒ
ඔබතුමාගේ කාලය ඉවරයි.
කම්කරු උපදේශන සභාවත් සමග කටයුතු කරන්න කියලා අද ජාතික කම්කරු උපදේශක සභාව නොතකා හරිමින් කම්කරු මාත්‍යාංශ අලුත් පනතක් ගේන්න හදනවා. මේකට උත් සම්බන්ධව
ප්‍රසාරකාරී
කටයුතු කරන කියන කාරණා ශීපත් කරමින් කම්කරු අමාත්‍යාංශය කම්කරු වගේ අමාත්‍යාංශය බවට පත් වෙන්න කියලා කාරණා ශීපත් කරමින් තවත් කාරණා කරනාවක් තිබුණා වුණත් වේලාව නැති නිසා මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙමින් මා නියන බොහොම ස්තුතියි.
ඊළඟට හොන්ඩබල් සිද්ධාර්ථෙන් උගල කේලින මඩංගල හොන්ඩබල් මිනිස්ටර්
අර මන්ත්‍රීතුමාට බොහොම ස්තුතියි. කරුණු දෙකක් පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්නට ඕන. ද IMF එක සහ World Bank එක කරන වැඩපිළිවෙල ස්ටැබිලයිසේෂන් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්. එතකොට AIIB එකත් එක්ක අපිට තාම සම්බන්ධතා දැනුත් සම්බන්ධතා තියෙනවා. ඔවුන් අපේ රටේ ලොකු පෝට්ෆෝලිය එකක් තියෙනවා. ඔවුන් කරන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප් කරන එක. එහෙනම් මේ හැමදේම අවශ්‍යයි අපිට. ඔබතුමා කියපු එක තමයි හරි. මේ සියලු දේ නම් අවශ්‍යයි. එහෙනම් අපි බ්‍රික් එක හරහා ඒකත් බලලා ඒ වැඩේ කරන්න බලන්න. ඔබතුමා ඊළඟ එක අර implementation of agreement MOUs and other instruments signed with the foreign countries, we have formulated a digital platform to follow up on the implementation of the agreement, MOU and other instruments signed with the foreign countries, technically supported by the Information and Communication Technology Agency, ICTA, in coordination with the line ministries, agencies, Sri Lankan Mission, post abroad, and divisions of the ministry. අපි ඒ සම්බන්ධයෙන් digital platform එකක් හැදුවා ගරු මන්ත්‍රීතුමනි දැන් මාසෙකට ඉස්සෙල්ලා අපි තේරුම් ගත්තා මාස කිහිපයකට ඉස්සෙල්ලා ওই coordination එක වෙන්නේ නැහැ කියන එක MOU සම්බන්ධයෙන් digital platform එකක් හදලා තියෙනවා. අපේ අමාත්‍යංශයේ නායකත්වය යටතේ ඒ අනුව අපි බලන්නේ මේක follow up කරලා ගන්න ඕන action මොනවද කියන එක. ඔබතුමාගේ ඔය suggestion එක වැදගත් වෙනවා. අපි ඒක නිසි ආකාරව කරගෙන යන්න. බොහොම ස්තුතියි.
ස්තුතියි. Order please. නියෝජ්‍ය කතානායක තුමා මූල ආසනයට.
கரு சித்தார்த்த மந்தமா
நன்றி தலைவர் அவர்களே. வெளிவிவகார அமைச்சின் கொள்கை என்பது இலங்கை போன்ற ஒரு மிக சிறிய நாட்டுக்கு மிக அவதானமாக இருக்க வேண்டிய ஒரு விஷயம். இன்று பூரோக வல்லாதிக்க சக்தி ஒன்றே ஒன்றுதான் அமெரிக்கா அல்லது பிராந்திய வல்லாதிக்க சக்திகள் எல்லாம் இங்கு தங்களுடைய ஆதிக்கத்தை செலுத்துவதற்கு முயன்று கொண்டிருக்கின்ற இந்த வேளையிலே நாங்கள் மிக கவனமாக இருக்க வேண்டும். 70ஆம் ஆண்டு 71 பாகிஸ்தான் அல்லது இந்திய பாகிஸ்தான் யுத்தம் நடந்தபோது அன்று ஸ்ரீமாவோ பண்டாரநாயக்கா அவர்கள் இந்தியாவுக்கு எதிராக பாகிஸ்தானிய யுத்த விமானங்கள் இங்கே வந்து எரிபொருள் எடுத்துட்டு மீண்டும் ஈஸ்ட் பாகிஸ்தானுக்கு போகின்ற வெஸ்டிலிருந்து ஈஸ்டுக்கு போகின்ற ஒரு ஏற்பாட்டுக்கு உதவி கொண்டிருந்தார். அப்போது இருந்த பாராளுமன்ற உறுப்பினர்கள் முக்கியமாக என்னுடைய தந்தை கூட அதை தவறு அதை செய்யாதீர்கள் இதனால் நீண்டகால பகையொன்று இந்தியாவுடன் வந்துவிடும் என்று மீண்டும் மீண்டும் கூறினார். அது நடைபெறவில்லை. அது தொடர்ந்து நடந்து வந்திருக்கின்றது. அதன் பிறகு 80களிலே ஜனாதிபதியாக வந்த ஜிஆர் ஜெயவர்தனா அவர்கள் இந்திரா காந்தியுடன் இருந்த பகைமையொன்றை உருவாக்கி இந்திரா காந்தியும் அவருடைய மகனும் கவு என்ற காஃப் பேமஸாக சொல்லப்பட்டது மாடும் கன்றும். அதேபோல ஸ்ரீமாவ பண்டார் நாயக்கா அவர்களின் ஆத்திரத்தில் இந்திரா காந்தியையும் அதே போல ஸ்ரீமாவ பண்டார் நாயக்காவும் அனராவும் இந்திரா காந்தி அவர்களும் சஞ்சய் அவர்கள் இப்படியாக அந்த பிரச்சனையை உருவாக்கி 83 ஒரு மிகப்பெரிய இனக்கலவரம் ஒன்று உருவானது. அந்த இனக்கலவரத்தின் பின்பு ஒரு நிலைமை என்று உருவாகியது. அன்று மிக அமைதியாக அன்று அமைதியான முறையிலே சாத்வீக முறையிலே போராட்டம் நடத்தி கொண்டிருந்த தமிழர்கள் ஒரு ஆயுத போராட்டத்தை ஆரம்பிக்க வேண்டிய நிலைமை ஒன்று உருவானது. ஆயுத போராட்டத்தை நடத்துவதற்கான ஒரு நிலைமையை அவர்கள் மேல் திணிக்கப்பட்டது. இது இந்தியாவும் அந்த நேரத்திலே ஏஆர் ஜெயவர்தனா அவர்களுடன் இருந்த அந்த பகைமையால் அல்லது ஏஆர் ஜெயவர்தனா இந்தியாவுடன் இருந்த பகைமையினால் இது மிகப்பெரிய யுத்தமாக வெடித்து மிக நீண்ட காலம் அந்த யுத்தம் சென்று கொண்டிருந்தது. இதையெல்லாம் நான் ஏன் சொல்லுகிறேன் என்றால் அயல் நாட்டிலே எவ்வளவு தூரம் நாங்கள் கவனமாக இருக்க வேண்டுமோ அவ்வளவு தூரம் கவனமாக இருக்க வேண்டும் என்று. இப்போது இந்தியாவுக்கு எதிராக சைனா இன்று இங்கு சில தன்னுடைய ஆதிக்கத்தை செலுத்துவதற்கான முயற்சிகளை செய்து கொண்டிருக்கின்றது. சைனாவுடனோ அல்லது இந்தியாவுடனோ இந்த வல்லாதிக்கங்களுடன் வல்லாதிக்க சக்திகளுடன் நாங்கள் எதிர்க்க வேண்டும் என்று நான் கூறப்படவில்லை. நான் கூறுவது என்னவென்றால் இவர்கள் அனைவரையும் பகைக்காத வகையிலே இலங்கை நடந்து கொள்ள வேண்டும் அல்லது அது நிச்சயமாக எங்கள் அனைவருக்குமே ஆபத்தாக முடியும். இலங்கையை பொறுத்த மட்டில் இன்று நாங்கள் வடகிழக்கிலே வாழ்கின்றவர்கள் மிகவும் ஒரு அவதானமாக வாழ வேண்டியிருக்கின்றது. ஏனென்றால் இந்த சைனா இந்திய வல்லாதிக்க சக்திகளுடைய பிரச்சனை எங்களை மிகவும் பாதித்துவிடும் என்று நாங்கள் மிக கவனமாக இருக்கின்றோம். ஆகவேதான் நாங்கள் மீண்டும் மீண்டும் கொண்டிருக்கின்றோம் அயல்நாடு இந்தியா என்ன பிரச்சனை என்றாலும் உடனடியாக இந்தியா வருகின்றது. வருகின்ற போது நாங்கள் அவர்களை மேபி சில விஷயங்களை செய்ய வேண்டியது எங்களுடைய ஒரு கடமையாக இருக்கின்றது. இந்த நாட்டை பொறுத்த மட்டிலே நாங்கள் அதை விடுத்து இந்தியாவுக்கு சாதகமற்ற விஷயங்களை, உதாரணமாக இந்த கப்பல்கள் வந்து போவது, அதுவும் யுத்த கப்பல்கள் வந்து போவதை அவர்கள் கடமையாக எதிர்க்கின்றார்கள். யுத்த கப்பல்கள், சைனா கப்பல்கள் இங்கு வருகின்ற போது ஒரு கப்பல், யுத்த கப்பல் சும்மா மீன்பிடிக்க வருவதில்லை, அவர்கள் ஏதோ ஒரு காரணத்துக்காக வருகிறார்கள். உங்களுக்கு தெரியும், 22ஆம் ஆண்டு அமெரிக்க நாட்டின் சபாநாயகர் அவர்கள் தாய்வானுக்கு சென்றிருந்த போது இந்தியா சைனா அதை எவ்வளவு தூரம் எதிர்த்தது மாத்திரமல்ல, தங்களுடைய கடற்படையை தாய்வானை நோக்கி நகர்த்தியது, அதே போல யுத்த விமானங்கள் தாய்வானுக்கு மேலால் பறந்து அங்கு அவர் நிற்கின்ற போதே அந்த விரட்டுகின்ற ஒரு நிலைமையை உருவாக்கியிருந்தார்கள், பயமுறுத்துகின்ற ஒரு நிலைமையை செய்தார்கள். இந்தியா அது செய்யவில்லை, ஆனால் அவர்கள் அதிலே கரிசனையாக இருக்கின்றார்கள், அக்கறையாக இருக்கிறார்கள் என்பதை மிக தெளிவாக சொல்லிக்கொண்டே இருந்தார்கள். இந்த நிலைமைகளை தவிர்த்து, இந்த நாடு ஒரு சரியான, ஏனென்றால் நாங்கள் ஒரு சிறிய நாடு, இப்போது அது பங்குரோத்தில் இருந்தும் கொஞ்சம் கொஞ்சமாக முன்னேறிக்கொண்டு வருகின்ற ஒரு நாடு, ஆகவே நாங்கள் சரியான முறையிலே வெளியுறவு கொள்கைகளை கைப்பிடிக்க தவறுவோமானால் மிகவும் ஒரு இக்கட்டான நிலைக்குள்ளே தள்ளப்படுவோம். இதற்காகத்தான் நாங்கள் அமைச்சர் இந்த விஷயங்களை எங்களுக்கு தெரியும், அவருடைய அறிவு, அவர் கையாளக்கூடியவர் என்று இருந்தாலும் அவருக்கு உதவியாக அரசாங்கமும் சில விஷயங்களை செய்ய வேண்டும். ஏனென்றால் இதுகளை தவிர்த்து நடக்க துவங்கினால் மிகப்பெரிய ஒரு பிரச்சனை வரும். இந்த மீன்பிடி பிரச்சனை ஒன்று இருக்கின்றது தமிழ்நாட்டிலே இருந்து, மிக அண்மையிலே நூற்றுக்கணக்கான தொழிலாளர்கள் வந்து இந்த மீன்பிடி பிரச்சனைகள் செய்கின்றது. இது வந்து நேரடியாக தனிய மீன்பிடி அமைச்சருடனோ மீட்டம் பிடியோடு கதைக்கிறது இல்லை, கொள்கை ரீதியாக இந்தியாவுக்கும் இலங்கைக்கும் இருக்கக்கூடிய உறவு, அந்த உறவை கொண்டுதான் அதை செய்ய முடியும். ஆகவேதான் நாங்கள் மீண்டும் மீண்டும் இந்த உறவுகளை சரியாக கொண்டு வர வேண்டும் என்பதை கூறுகிறோம். ஏனென்றால் இது 20-30 வருடங்களாக பேசப்படுகின்றது, ஒன்றுமே நடக்கவில்லை. தொடர்ந்தும் இந்திய மீனவர்கள் வருகின்றார்கள், அது நிச்சயமாக மறைக்கப்பட வேண்டும். ஏனென்றால் அது மறைக்கப்படாவிட்டால் எங்களுடைய கரையோரத்திலே வாழக்கூடிய அந்த மீனவ சமூகத்தினுடைய முழுமையான வருமானமும் இல்லாமல் அவர்கள் ஒரு வறுமை கோட்டுக்கு கீழே போய் செல்லுகின்ற ஒரு நிலைமை உருவாகி கொண்டு வருகிறது. ஆகவே அமைச்சர் தனியாக அல்ல, அமைச்சர் வேண்டுமென்றால் நாங்கள் கூட வருவோம், நாங்கள் நேரடியாக அதை கலைத்து அதை நிச்சயமாக அதை நிப்பாட்டுவதற்கான முழுமையான நடவடிக்கை எடுக்க வேண்டும், இதை நாங்கள் செய்ய வேண்டும். அதே போல இந்த உண்மையிலேயே இது ஒரு சர்வதேச பிரச்சனையாக தமிழ் பிரச்சனைகள் உருவாக்கப்பட்டிருக்கின்றது. ஐக்கிய நாடுகள் சபை மனித உரிமை கழகத்தால் தீர்மானிக்கப்பட்ட அந்த தீர்மானம் நிறைவேற்றப்படவில்லை, அதை கவனிக்கவும் இல்லை, ஒரு குப்பையிலே போட்டிருக்கின்றோம். இப்படியாக சர்வதேசம் சொல்லுகின்ற விஷயங்களை எல்லாம் நீங்கள் அதை ஒரு கவனிக்காமல் விட்டு விட்டுத்தான் இந்த நாடு ஒரு மிக கஷ்டமான நிலைமைக்குள்ளே போய்கொண்டிருக்கின்றது. சர்வதேசம் சொல்லி இருக்கின்றது, இந்த பிடிஏயை இல்லாமல் பண்ணுங்கள்
என்று,
இல்லாமல் செய்யுங்கள் என்று. இப்படியாக எங்களுடைய தமிழ் மக்களுடைய பிரச்சனைக்கு ஒரு நியாயமான தீர்வு, தமிழ் மக்கள் ஏற்றுக்கொள்ளக்கூடிய, அவர்கள் தாங்களே தங்களுடைய அலுவலை பார்க்கக்கூடிய விதத்தில் ஒரு தீர்வை கொடுங்கள். இப்படியான நிலைமைகளை உருவாக்கினால்தான் நாங்கள் சர்வதேச ரீதியிலே இந்த நாடு தலைமையின்றி மிக்க முடியும், எங்களுடைய பொருளாதாரத்தை கட்டியெழுப்ப முடியும், அப்போதுதான் நாடுகள் எல்லாம் இந்த நாட்டுக்கு உதவுவதற்கு முன்வருவார்கள். இதை நாங்கள் மிக தெளிவாக உணர வேண்டும், இதை செய்ய வேண்டும் என்று கேட்டு முடிக்கின்றேன்.
நன்றி. நீலாட்ட காரு வைத்த உப்புல்கள்
ගරු නියෝජක තානායකතුමනි, අද දවසේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ රැකියා කම්කරු අමාත්‍යාංශයේ වැඩිහිටි ව්‍යාධිය කතා කරන ලැබීම සන්තෝෂයි. වගේම අද වෙනකොට අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙලා ඒක බුද්ධර ණය ප්‍රමාණය 162කින් වසරක් ඇතුළත වැඩි වෙච්ච කාලවකවානුවක ආර්ථික අර්බුදයේ පතුලට කිදා වහපු කාලයක් IMF යෝජනාවලට 100%ක් එකඟතාවය පළ කරලා ආණ්ඩුව විසින් එකඟතා එළියට අත්සන් කරලා තියෙන වෙලාවක ඒ හරහා මේ රටේ ආර්ථිකය හැකිලෙන අවධියක ඒ වගේම පවුල් ලක්ෂ 54ක වේලක් අර වේලක් කන තත්ත්වයට පත් වෙලා තියෙන වෙලාවක ඒ වගේම වෘත්තිකයා රට හැර දාලා යන තත්වයක තමයි අපි මේ විවාදය පවත්වන්නේ. අපි දන්නවා අපේ ගරු ජනාධිපතිතුමා මීට අවුරුදු මාස 6කට පමණ ප්‍රථම මේ රටේ ජනාධිපතිවරයා විදිහට පත් වුණා. එතකොට විශ්වාස කරපු දෙයක් තමයි තන්දේ දීපු අය මේ රටේ විදේශ සම්බන්ධතා ඉහළට ආවි, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඉහළට ආවි, මොනවා හරි දෙයක් කරයි කියලා එතුමා. නමුත් අද වෙනකොට අපි දන්නවා IMF ණයේ මිලියන 330 අරගෙන පළවෙනි වාරිකය අරගෙන දෙවෙනි වාරිකය ගන්න තවදුරටත් අපි ඔවුන්ට යුතුකම් කොටස ඉටු කරන වකවානුව. නිසා එතුමා හොඳ උත්සාහවන්ත නායකයෙක් ගරු ජනාධිපතිතුමා. අපි දන්නවා ගරු අපේ විදේශ කටයුතු ඇමතිතුමනි, අපි දන්නවා අර ජේකෝ රෝලින්ස් හැරි පොටර් කතාව 12 වතාවක් ප්‍රින්ට් එකට යවුවට 13 වෙනි වතාව තමයි ප්‍රින්ට් කරේ. ඒ වගේම මයිකල් ජෝර්ඩන් ප්‍රතිපන්දු ක්‍රීඩකයා අවුරුදු ගානකට පස්සේ තමයි පාසල් ප්‍රතිපන්දු කණ්ඩායමට එන්නේ. ඒ වගේ අපේ ජනාධිපතිතුමාත් හොඳ උත්සාහවන්ත, තමන්ගේ අරමුණ කරා යන්න පුළුවන්, අපිට පාසල් වේදිකාවක් උනා කතා කරලා කියන්න පුළුවන්. මෙතුමා හුත්න උත්සාහවන්ත නායකයෙක්. පස්වරක් අගමැති වුණා 77 ඉඳලා දේශපාලනය කරා. එතුමාගේ ටාගට් එකට එතුමා කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනාධිපති බුද්ධූරයට පත් වුණා. එතුමා හොඳ උත්සාහවන්ත නායකයෙක්. හැබැයි එතුමා තමන් බලයට පත් වුණාට පස්සේ මේ රට වෙනුවෙන් මොකද්ද කළා තියෙන 1977 ඉඳලා. අපි දන්නවා එතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොඳටම කතා කරනවා විපක්ෂයේ ඉන්නකොට. නමුත් ආණ්ඩු පක්ෂයට ගියාවට පස්සේ, එතුමාගේ බලය ආවට පස්සේ එතුමා එක මිනිහෙකුට උද්ඝෝෂණයක් කරන්න, මේ සාමකාමී විරෝධතාවයක් කරන්න, අර පහුගිය දවසේ අපි දන්න මේ කාන්තාවන් පිරිසක් ඇවිල්ලා සාමකාමී විරෝධතාවයටත් ජල ප්‍රහාර එල්ල කරා. ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍ය ශිෂ්‍යන්ට ප්‍රහාර ජල ප්‍රහාර එල්ල කරා, ගුරුවරුන්ට ජල ප්‍රහාර එල්ල කරා. මම හිතන්නේ මේ රටේ බේරවේවි වතුරත් ඉවර වෙන්න ළඟයි මේ වතුර ගහන ගැහිල්ල. නිසා අපි දන්නවා ඒ වගේ මෙතුමා මේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුම, අද කැබිනට් එතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුම මහා බැංකු මහා මංකොල්ලේ ගැන කිව්වා. ඒ පිළිබඳ පොත් ලිව්වා. ඒ පිළිබඳව ජනතාවට කියලා ඡන්දෙ ගත්තා. අද එතුමත් එකට ඉන්නවා. මම හිතන්නේ විදේශ කටයුතු ඇමතිතුමත් ඉන්න නිසා එතුමා නම් එහෙම කියලා නෙවෙයි ඡන්දෙ ගත්තේ. අපි දන්නවා. ඒ නිසා අපි දන්නවා මහා බැංකු මංකොල්ලේ පළවෙනි විත්තිකාරයා මේ රටේ පොරවැසියෙක් නෙවෙයි. රෙඩ් නෝටිස් නිකුත් කළා තියෙනවා. මම හිතන්නේ විදේශ කටයුතු ඇමතිතුමාට මැදිහත් වෙන්න පුළුවන්. එතුමාට විරුද්ධව තියෙන නඩුවක්. මම හිතන්නේ එතුමා ගෙන්නන වැඩපිළිවෙලේ මම හිතන්නේ ඔබතුමා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම එතුමාගේ විකිණීමේ ප්‍රතිපත්ති අදත් යහමින් කරගෙන යන්න උත්සාහ කරනවා. ඒ වගේම එතුමා කියපු කතාවකුත් මම කියන්න ඕනේ 2023 අයවැය කතාව. ඒ කියන්නේ එතුමා බලයට පත් වෙලා මාස 4කින්. එතුමා කියනවා මම ඉපදුනේ නිදහස් ශ්‍රී ලංකාවේ. ලංකාවට නිදහස ලැබිලා අවුරුද්දකට පස්සේ. ඒ වෙනකොට ආසියාවේ සංවර්ධිතම ආර්ථිකය තිබුණේ ජපානයේ. ආසියාවේ අපි හිටියේ දෙවෙනි තැන. කියන එක ප්‍රසිද්ධ කරුණා. අද ලංකාවේ ඒකපුද්දල ආදායම ඩොලර් 3815යි, ජපානයේ 39285යි. අද එතුමා කියපු අයවැය කතාවටත් වැඩිය අද ඒකපුද්දල ආදායම තව අඩු වෙලා. උද්දමනයත් එක්ක මේ ඒකපුද්දල ආදායමේ කරන්න දෙයක්වත් නැහැ. ඒකම කියන එතුමා 91 දී වියට්නාමයේ තිබුණේ වියට්නාමයේ ඩොලර් සංචිත තිබුණේ බිලියන 1.3යි. එතකොට එතුමා කර්මාන්ත ඇමති මෙහාවට පස්සේ වියට්නාමේ එතුමා කිව්වලු අපිට තියෙන්නේ ඔබතුමාලට තියෙන 2.1 බිලියන් සංචිත, අපිට තියෙන 1.3යි. එතුමා ඒ කතාවේදී කියනවා අද අපිට තියෙන්නේ බිලියන 3.1යි. 2023 අය කතාවේදී වියට්නාමයට තියෙන 109 බිලියන සංචිත. අපි කොතනද වැරදගත්තේ? අපි හිටියේ නෑ පාලනේ. අපි එතකොට මම කියන්නේ ඒක තමයි මේ රටේ නායකයෝ එකින් එකට වරද්දගත්ත තැන්. අපිට හරි විදේශ ප්‍රතිපත්තියක් තිබුණ නෑ. අපි ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලලා ආවේ 2020 මහමැතිවරණේ අපේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අරහා විදේශ ප්‍රතිපත්තියක් නොබැදි ප්‍රතිපත්තියක් ඇති කරනවා කියලා නාමෙන් ආවේ. මම හිතන්නේ ජනාධිපතිතුමාත් ඒ අයව කතාවල සමහර තැන්වල කියනවා අපිට ඇහිලා තියෙනවා. නමුත් එතුමගේ ප්‍රතිපත්තිය
චීනයට යනකොට වෙනස් වෙනවා, ඇමරිකාවට යනකොට වෙනස් වෙනවා, ඉන්දියාවට යනකොට වෙනස් වෙනවා. හැබැයි මම කියන්නේ ඔබතුමාට ඒ தත්ත්වය. නමුත් එතුමාගේ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. හැබැයි එතුමා වෙනස් වෙන්න පුළුවන් ඊළඟ ආණ්ඩුවේදී. හැබැයි මේ රටේ රාජ්‍ය විදේශ ප්‍රතිපත්තිය නොවෙනස් විය යුතුයි. ඒක මොන ආණ්ඩුව ආවත් ඒක නොබෙදි විදියට තිබිය යුතුයි. නැත්තම් ඒක තමයි, ඒක නිසා තමයි වියට්නාමයේ අද බිලියන 109ක විදේශ සංචිත තියෙනත් අපිට 3.6ක විදේශ සංචිත තියෙනත් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි විදේශ කටයුතු ඇමතිතුමා වෘත්තීය නීතිඥෙක්, මේ අපි දන්නවා මේ අමාත්‍යංශ කැබිනට් අමාත්‍යවරු 30කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. වෘත්තිකයන් ගත් අමාත්‍යංශ ඉතාමත්ම හොඳින් කරගෙන යනවා. ඒක නිසා අපි දන්නවා වෘත්තිකයෝ තමන් අමාත්‍යංශ වලට පත්වෙච්චේ ඉතිහාසයේ ගත්තොත් එහෙම මම හිතන්නේ මේ 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 සැරේ තමයි ආණ්ඩු ගෙදර ගියත් නැති වුණත් දැන් වර්තමාන ආණ්ඩු වුණත් වෘත්තිකයෝ අමාත්‍යංශ ගත්තට පස්සේ ඔවුන් මේ කාර්ය නියමිත ලෙස ඉෂ්ට කරනවා. අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යංශ හොඳ උදාහරණයක්, අපි දන්නවා අධිකරණ අමාත්‍යංශ හොඳ උදාහරණයක්, විදේශ කටයුතු අමාත්‍යංශ හොඳ උදාහරණයක්. ඒ නිසා වෘත්තිකයෝ තමන්ට තවත් හම්බ කරන ඒවා ගැන කතා කරන්නේ නැහැ එතුමල්ල. ඒ නිසා අපි විදේශ තානාපතිවරු පවා අපි මේ ගායකයොන්ට නළු නිළියොන්ට විශ්‍රාම යන්න ගියාට පස්සේ මේ වයසට ගියාම මේ විශ්‍රාම ගන්න සීතලේ ටිකක් ආතල් එකේ ඉන්න ඒ ඒ ප්‍රතිපත්තියෙන් අපි මිදිය යුතුයි. එතෙන්ට යවිය යුතු වෘත්තිකයන් ඒ වෘත්තිය සුදුසුකම් තියන අයට යවිය යුතුයි.
මිනිත්තු දෙකක් කාලයක්
තියෙනවා. ඒක නිසා ඒ ඒ නොවේයෝ ඒ ඒ ඒ පිරිස හරි පිරිසක් එතෙන්ට නොයවුවොත් අද තියෙන තත්ත්වය වෙනස් කළ නොහැකි. එතුමල්ලා අපිට අපිට ඊයේ ඉන්දියානු තානාපතිතුමා මේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා. ඒ විශාල කාර්යභාරය එතුමා ඉෂ්ට කරපු සියලු මන්ත්‍රීවරුන්ට කතා කරේ මේ සියලු මන්ත්‍රීවරුත් එක්ක එතුමාගේ සම්බන්ධතාවය තුළ පක්ෂ විපක්ෂ ભેදකින් තොරව අපේ තානාපතිවරු එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක සම්බන්ධතාවය තියෙන කී දෙනාද ඉන්නේ? හැබැයි ඇමරිකාවේ, එංගලන්තේ එහෙනම් තමන්ගේ ළමයි ටිකට උගන්වගෙන තමන් හොඳ ආතල් එකේ ඉඳගෙන ඒ ඒ ආතල්ෙක් ගන්නද මේ රටේ සල්ලි වේදන් කරන්නේ එතුමන්ලට? ඒක නිසා කරුණා කරලා අපේ විදේශ අමාත්‍යතුමනි මේ සම්බන්ධව දැඩි තීරණ ගන්න ඕනේ. ඒ වගේම බඳවා ගැනීමේ පටිපාටිය නියමිත ක්‍රමවේදෙන් කරන්න ඕනේ. සුදුසුකම් තියන අය ගන්න ඕනේ. සහ මේ විදේශ තානාපතිවරුගේ කාර්ය සාධනය ඔබතුමා බලනවද කියලා මම දන්නේ නැහැ. ටාගට්ස් මොනවද කියලා අපි දන්නේ නැහැ. මං කියන්නේ මේ පාර්ලිමේන්තුවේ තේරීම්කාර සභාවක් උනත් පත් කළා. ඒ සම්බන්ධව වුණුත් ගෙන්නලා මේකට ප්‍රශ්න කළ යුතුයි. එහෙම කළොත් විතරයි මේ උන්ගේ කාර්ය සාධනය පිළිබඳ අපිට වார்த்தාවක් ගන්න පුළුවන්. ඒක නිසා මම ඒ ලීමච් කරනවා. ඒ වගේම මං හිතන්නේ මේ රටේ බුද්ධි ගලණය කරු විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යතුමනි අතිශයින් ඉහළ ගිහිලා තියෙන්නේ. අද වෙනකොට බැංකු සේවකයන් 5000කට වැඩිය මේ රටින් ගිහිල් ඉවරයි. මුළු බැංකු සේවක සංගමේම සංගම් දෙකේම ඉන්නේ 50000කට ආසන්න ප්‍රමාණයක් එකින් 5000ක් ගිහිල්ලා. වෛද්‍යවරු 1500කට වැඩිය ගිහිල්ලා. තා 5000ක් යන්න ඉන්නවා. ඉංජිනේරුවරු යනවා. ඒ වගේම තමයි ජනාධිපතිතුමා විශ්වවිද්‍යාල 6-7ක් දාන්න මේ අවුරුද්දට යෝජනා කරනවා. නමුත් විශ්වවිද්‍යාල උගන්වන්න ඉන්නේ කවුද? උගන්වන්න ඉන්න කවුරුවත් නැහැ. වෛද්‍ය විද්‍යාල දාන්න හදනවා. වෛද්‍යවරු කොහෙද ඉන්නේ උගන්වන්න? ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. ඔබතුමාලා හිතනවා නම් මේ බුද්ධි ගලණය නිසා මේ රටේ විදේශ විනිමය මේ රටට එයි කියලා ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. මේ ගරු විදේශ රැකියා අමාත්‍යතුමනි ඒ බුද්ධි ගලණය හරහා ඔවුන් යන්නේ මේ රටේ පවුල් පිටින්, මතක තියාගන්න. පවුල් පිටින් යන්නේ. මෙහෙට ඩොලර් හම්බෙන්නේ නැහැ ඔවුන්ගේයි කියලා. ඒක නිසා මේ සම්බන්ධව ජනාධිපතිතුමා අපි දැනුවත් කරා වෛද්‍යවරු විදියට. මේ ඒ වගේම අනිත් අංශ දැනුවත් කරා. ඒ සම්බන්ධව වගේ වගක් නැතුව ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ඉල්ලීම් වලට කන් දෙන්න මේ බුද්ධි ගලණය මේ විදියට සිද්ධ වුණොත් මේ රටේ පරිහානිය වැඩි ආතක නැවි. ඒක නිසා කාරණේ මතක් කරන ගමන් විදේශ රැකියා කටයුතු ඇමතිතුමාටත් මම කාරණයක් කියනවා. එතුමාගේ හොඳ සංකල්ප තියෙනවා. ඒ සංකල්ප හා මේ රටේ මේ පුහුණු ශ්‍රමිකයන් පිටරට යැවීම අපි වැඩි කළ යුතුයි. ඕ ලෙවල් වලින් පස්සේ, ඒ ලෙවල් වලින් පස්සේ ඒ ඒ ලෙවල් අහිමි වෙන අය නැත්නම් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන අය වෘත්තිකයන් පුහුණු කළා අපි පිටරට යැවිය යුතුයි. හැබැයි ඔවුන්ගේ රෙමිටන්ස් අපිට එනවා. ඒ හරහා අපි වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. ඒ වගේම මම මෙතන මතක් කරනවා
මේ
එතුමා හොඳ වැඩක් පටන් ගන්න තියෙනවා. මොකද විදේශ රැකියාවලට යන අයට ණය ක්‍රමයක්. ඔබගේ හැබැයි මේකට මම ගොඩක්ම කැමතියි. ඔබතුමාගේ නම දා ගන්න නැතුව මේක කරන්න. මනු සවිකයන් නැතුව නෑ මනුස්ස අවි කියන්නේ නැතුව වෙන නමක් දාගෙන කරා නම් මොකද හේතුව මේක හොඳ වැඩක් වුණත් ඔබතුමා අමතෙන්සි නැතුනොත් මේ පැත්තේ කවුරු හරි පත් උනත් ඒක කරගෙන යනවා
කර්මන්තවා කාලය අවසන් යනවා
මනුස්ස අවි කියන එක නැතිව කරා නම් වඩාත්ම හොඳයි කියලා මම කියන නිසා මම සුබපතනවා ඔබ ඔබ දෙපළටම සුබපතනවා මේක වෘත්තිකයන් විදියට මේක වෘත්තිමය භාවයෙන් අමාත්‍යංශ කරගෙන යයි කියලා ඒ සඳහා සුබපතමි මගේ වචන සපයන්නීම කරන බොහොම
බෞමිසිත උපතමාට ඊළඟට ගරු තාරක බාලසූරි මැතිතුමා අමතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා. ඔව් ගරු මනුෂ නායකම මැතිතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි මේ මගේ නම නෙමෙයි අපි මනුස්සකම කියන concept එකේ මේ හැම දෙයක්ම යන්නේ මිනිස්සුන්ට අපිට කරපු සේවයට අපි ඇයට ඒ මනුස්සකමට ප්‍රතිචාර දක්විය යුතුයි කියන එක. ඉතින් මගේ නම මනුෂ්‍ය වීම ඒකට හානියක් කරගන්න එපා සමාවෙන්න.
හොඳයි. බොහොම ස්තුතියි ගරු තාරක බාලසූරි මැතිතුමා අමතුමාට මිනිත්තු 11ක් කාලයක්
තියෙනවා.
මිනිත්තු 11ක් තියෙන ගරු මන්ත්‍රී.
හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රථමයෙන්ම මට විනාඩි 11ක් වෙලා වෙන් කරපු කරා මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අද විදේශ අමාත්‍යාංශය පිළිබඳව මම හිතන්නේ මේ වෛශිෂ්‍යයේදී හුඟක් කට්ටිය එක එක අදහස් ඉදිරිපත් කරා හැබැයි මම පුදුම වෙනවා දැන් ඒ කතාව පටන් ගන්නකොටම අපේ ෂැඩෝ මිනිස්ටර් මම හිතන්නේ අපේ නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා ඒ කතා කරනකොට මෙතනදී යම් කිසි විදියකට පෙන්වා දෙන්න හැදුවේ ඒ කතාවේදී මූලිකවම තිබුණේ ඒ මෙතන විදේශ අමාත්‍යාංශයේ හොරු බඳවාගෙන තිබෙනවා කියලා. ඒ උදයන්ද වීරතුංග මෙතුමා ගැන කතා කරා, ජාලිය වික්‍රමසූරිය මෙතුමා ගැන කතා කරා. දැන් මේ ඔක්කොම කට්ටිය කොයි කාලෙද පත් වෙලා තිබුණේ? මේ කට්ටිය 2010 ඉඳන් 2015 වෙනකන් තමයි පත් කරලා තිබුණේ. ඒකට සමහර වෙලාවට මම දැන් ඒක 2015 දී යහපාල නාණ්ඩු ආවා යහපාල නාණ්ඩුවෙන් පස්සේ ආපුවෙන් පස්සේ මේව ගැන කිසි දෙයක් කරේ නැහැ. ඒ වගේම ඒ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුගේ යම් කිසි විදියකට මේ හොරකම් කරපු ඒ මුදල් හොයාගන්න විදේශ අමාත්‍යාංශය කිසි දෙයක් කරන්නේ නැහැ කියලා ඒ චෝදනාව ගෙනාවා. මම පුදුම වෙනවා. අවුරුදු 5ක් මේ කට්ටිය ආණ්ඩු කරා. දැන් ඒ ආණ්ඩු කරපුවෙන් පස්සේ කිසිම දෙයක් කරේ නැහැ. එක එක කට්ටිය ඩුබායි වලට ඇරියා. හොරුත් නැහැ. ඒ හොරම් කරා නම් ඒ හොරම් කරපු මුදල් වලටත් කිසිම දෙයක් නැහැ. ඉතින් ඊන්පස්සේ දැන් මේක විදේශ අමාත්‍යාංශයේ ගොඩට දාන්න හදනවා කියලා විදේශ අමාත්‍යාංශය ගිහිල්ලා හොරු අල්ලන්න කියන එක. ඉතින් ඒක පුදුම කතාවක්. ඉතින් මං හිතන්නේ මෙතනදී මූලිකව ඒ විපක්ෂයේ කට්ටිය පෙන්වන්න හදන්නේ අද මං හිතන්නේ මේ විවාදයේ තුලදී ඒ විපක්ෂ කට්ටිය යම් කිසි විදිහකට පෙන්වන්න හදන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේයි ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සිසිල දෙනාම එකම විදේශ ප්‍රතිපත්තිය තමයි තිබෙන්නේ කියලා මම පිළිගන්නවා මොකද මම ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ඒ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ මාව විදේශ මන්ත්‍රාංශයට පත් වුණා මම දැන් අවුරුදු කෙටි කාලයක් කරෙන්ද ඒ අවුරුදු 4ක් වගේ කාලයක් ඒ විදේශ මන්ත්‍රාංශයේ කටයුතු කරා ඇමතිවරු 3 දෙනෙක් එක්ක මම කටයුතු කරා අපේ අලි සබ්‍රමතුමා 3 වෙනියා ලේකම්වරු 3 දෙනෙක් එක්ක කතා කරා ඒ කටයුතු කරා ඒ කටයුතු කරනකොට මට එක දෙයක් තේරුණා ඒ තමයි ඒ රටේ නායකයා තමයි බොහෝ දුරට විදේශ ප්‍රතිපත්තිය මෙහෙවන්න ඕනේ ඒ හින්දා වෙන්න ඇති මං හිතන්නේ ඒ 1948 ඉඳන් ඒ 77 වෙනකන් ඒ විදේශ අමාත්‍යාංශයේ ඒ රටේ නායකය එහෙම නැත්නම් ඒ අගමැතිතුමා යටතේ තමයි දාලා තිබුණේ. ඒ වගේම අපි ඔය සවුත් ඊස්ට් ඒෂියන් ඔය රටවල් දිහා බැලුවත් එහෙම තාමත් ඒ රටවල් වල නියෝජ්‍ය අගමැතිතුමා යටතේ තමයි බොහෝ දුරට ඒ විදේශ අමාත්‍යාංශයේ තිබෙන්නේ. ඔර එක දෙයක් අපි දැක්කා මේ කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ විදේශ ප්‍රතිපත්තිය මෙහෙවන්නේ ඒ වගේම ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ විදේශ ප්‍රතිපත්තිය මෙහෙවන්නේ කියලා මම පිළිගන්නවා එතනදී ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලයේදී යම් කිසි වැරදි තීන්දු ගත්තා ඒ වැරදි තීන්දු වලින් යම් කිසි විදියකට අපිට ඒකට ප්‍රතිවිපාක ලබා ගන්න වුණා අපි උදාහරණයකට ගත්තොත් එහෙම අර ෆර්ටිලයිසර් නැත්නම් මේ පොහොර නැවද එහෙම නැත්නම් මෙතනදී යම් කිසි විදියකට අර මුස්ලිම් මේ මුස්ලිම් ජාතිකින්ට ඒ කොවිඩ් කාලේදී ඒ මියගිය කට්ටිය වල්ලන්න දීපු නැති එකද ඒවා බලපෑවා. ඒ වගේම මම ඒ පිළිබඳව වචනයක් කියන්න ඕනේ නැහැ. එතකොට අපේ ජීඑල්පී රිසැමතුමා තමයි ඒ විදේශ ඇමති හැටියට කටයුතු කරේ. සබ්‍රියමතුමා අපිත් එක්ක කිට්ටුවෙම ඒ කටයුතු කරා ඒ මිනිස්ටර් ඔෆ් ජස්ටිස් හැටියට. නමුත් අපි මේ පිළිබඳව ඒ සාකච්ඡා කළා අපිට පුළුවන් අන්දමෙන් අපි ඒ ඉහළ ඉන්න කට්ටියට කිව්වා මේක වෙනස් කරන්න කියලා. නමුත් ඒක වෙනස් කරේ නැහැ. හැබැයි මම මෙතනදි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණායින් පස්සේ අද අපිට ඒ ජාත්‍යන්තරෙත් එක්ක අපි කිට්ටුවෙන් ගනුදෙනු කරනවා. අපිට අපේ සබ්‍රිය අමතුමා පැහැදිලි කරපු අන්දමටම අපි ඉන්දියාවත් එක්ක මම හිතන්නේ ඉතාම හොඳ විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා. චීනෙත් එක්ක හොඳ විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා. ඇමරිකාවත් එක්ක හොඳ විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ අපි සියලුම ඒ වගේම යුරෝපෙත් එක්ක අපිට හොඳ විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා. මම මේ අවුරුදු හතරක් වගේ කාලයක් එක එක ඒ ජනාධිපතිවරු දෙන්නත් යටතේ මම වැඩ කරපු නිසා මම දන්නවා ඒ ඒ කාලෙදි තිබිච්ච ට්‍රැක්ෂන් එක නැත්තම් ඒ කාලෙ තිබිච්ච ගනුදෙනු ඒ වගේම දැන් තිබෙන ඒ ට්‍රැක්ෂන් එකේ ලොකු විශාල වෙනසක් තිබෙනවා කියලා මට පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඒ නිසා මෙතනදී ඒ යම්කිසි විදියකට අර ඒ පරණ වැරදි තිබිලා ඒ වැරදි යම්කිසි විදියකට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්කුවට දාන්න හදනවා නම් ඒක වැරදි කාරණාවක් කියන එක තමයි මම නම් කියන්නේ. ඕ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වුණායින් පස්සේ අද ඉතාම හොඳ විදේශ ප්‍රතිපත්තියක් ඒ ලංකාව අනුගමනය කරනවා. ඒ වගේම මෙතනදී අපේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාත් විශේෂයෙන්ම ඒ කතාවක් කිව්වා අපි වෝක් ද ටෝක් කියන එක. නැත්තම් ඒ අපි කියන දේ කරන්න ඕනෑ කියන එක තමයි එතුමා මෙතනදී අදහස් කරේ. ඉතින් ඇත්ත මම හිතන්නේ අපි ඒ කියන දේ නැත්තම් අපි කියන දේ කරන්න ඕනේ. ඒ වගේම ඒ හින්දා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ ජනාධිපති වුණායින් පස්සේ ඒ ඔෆිස් ඔෆ් ඕවර්සීස් ශ්‍රී ලංකන්ස් කියන ඒ ආයතනය පටන් ගත්තේ. ට්‍රුත් ඇන්ඩ් රිකන්සිලියේෂන් කමිෂන් එක ඒ පටන් ගත්තේ. ඒ වගේම ඒ විපක්ෂයේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඇවිදින් ඒ බලය බෙදා දෙන්නේ කොහොමද කියලා ඒ සාකච්ඡා කරන්න ආරාධනා කරේ. ඉතින් මම හිතන්නේ මෙව්වා ඒ ප්‍රගතිශීලී අදහස්. ඒ වගේම මම හිතන්නේ මෙතනදී විශේෂයෙන්ම අපි හිටපු ඇමති ජීගල් පීරිස් ඇමතිතුමාගේ ඒ අගය කරන්න ඕනේ. එතුමාගේ ඒ කතාව ඉතාම නිවැරදි කතාවක් එතුමා ඒ ප්‍රකාශ කරේ. ඇයි ඒ යහපාලන ආණ්ඩුවේදී ඒ ජිනීවාවලදී තිබිච්ච 30යි ඇලෙයිරක් එක ඒ යෝජනාව අපි කෝස්පොන්සර් කරපුවෙන් පස්සේ අපේ රට ගිහිල්ලා අනික් රටවල් එක්කව වෙලා අපි කෝස්පොන්සර් කරපුවෙන් පස්සේ වෙච්ච ඒ අගතිය මොකද්ද කියලා. අද ඒ අගතිය තවත් තිබෙනවා. ජීඑල් පීරිස් ඇමතිතුමාම කිව්වා අපි දැන් ඊපස්සේ තිලක්මාරප්පණ අපි හිටපු විදේශ ඇමතිතුමා ගිහිල්ලා ජිනීවාවලදී කිව්වා මේක විවස්ථාවට පටහැනි හින්දා අපිට මේක පිළිගන්න බෑ කියලා. ඊපස්සේ දිනේෂ් ගුණවර්ධන හිටපු විදේශ ඇමතිතුමා ජිනීවාවලට ගිහිල්ලා කිව්වා අපි මෙතනින් ඉවත් වෙනවා කියලා. නමුත් අපි ඉවත් වුණත් මේ ගහපු ගැටෙන් අද ගැලවෙන්න බැරි මට්ටමකට මේවෙදීන් තිබෙනවා. ඒ වගේම අපි මේ ජිනීවා ගැන කතා කරනකොට මම හිතන්නේ මෙතන විපක්ෂයේ ඉන්න ඒ සියලුම මන්ත්‍රීතුමල්ලා හිතන්නේ අපේ මේ විදේශ ප්‍රතිපත්තිය මනින්න පුළුවන් වන්නේ මේ ජිනීවා වලින් කියලා. මම හිතන්නේ අලි සබ්රි අපේ විදේශ ඇමතිතුමා මෙතනදී පැහැදිලි කරලා දුන්නා කොහොමද අපි එක එක ඒ ජාත්‍යන්තර ඒ යුනෙස්කෝ සංවිධානයේදී අපිට ඡන්ද කොච්චර ප්‍රමාණයක් හම්බුණාද කියලා. අපේ ප්‍රදීප් ප්‍රසාද් කාර්යවසම් හිටපු විදේශ ලේකම්තුමා එතුමාට ඡන්ද කොච්චරක් හම්බුණාද කියලා. එතකොට යම් කිසි විදියකට මේ ලංකාවට විශේෂයෙන් මේ විදේශ රටවල් වලින් පිළිගැනීමක් තියෙනවා කියන එක මෙතනදී ඒ ඔප්පු වුණා. ඒ වගේම අපේ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීතුමා විශේෂයෙන්ම අර කුවේට් වල ඒ ප්‍රශ්නේ පිළිබඳව කතා කරා. ඒ වැඩ කරන ශ්‍රමිකයන්ට ඒ බෝනස් හම්බ වෙන්නේ නැහැ කියලා අපි අනිවාර්යයෙන්ම ඒ තානාධිපතිතුමාත් කතා කරලා මේ ගැන අපි හොයලා බලන්නම්. ඒ වගේම එතුමා කිව්වා අපි ඒ ඩයස්පෝරාව සම්බන්ධ කරගන්නේ නැහැ කියන එක. දැන් අපි ඕවර්සීස් ශ්‍රී ලංකන්ස් කියන ඒ කාර්යාලයේ පටන් ගන්න තිබෙනවා. ඒ කාර්යාලයේ හරහා මට මතකයි ඒ කැනඩියානු ඒ ඩයස්පෝරාවේ විශේෂයෙන්ම ඒ දමිල සමාජික විශාල ප්‍රමාණයක් ඉන්න කණ්ඩායමක් ඒ ලංකාවට ඇවිදින් ඒ කට්ටියත් එක්ක අපි සාකච්ඡා පැවැත්තුවා. ඒ වගේම ඒ ඕවර්සීස් ශ්‍රී ලංකන් කාර්යාලයේ හරහා අපි ඉදිරියේදී ඒ ඩයස්පෝරාවත් එක්ක කිට්ටු සම්බන්ධතාවය
ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තු යලි රැස්සේ සභාවේ කටයුතු අවසන් වන තෙක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද? කාර්ක සභාව ගරු ඇමතුමා.
ස්තුති. ඒ වගේම අපේ යද්මිනි ගුණවර්ධන අපේ මන්ත්‍රීතුමා මෙතනදී ඒ පැහැදිලි කරා ඒ පාර්ලිමේන්තුව හරහා අපිට ඒ විදේශ කාර්යාලයක් අපි ඊට වඩා ශක්තිමත් කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියලා මමත් ඒක පිළිගන්නවා. මොකෝ අපි ඒ ඩිප්ලොමසි ගැන කතා කරොත් එහෙම ඒ පාර්ලිමේන්තු පාර්ලිමේන්තේ ඩිප්ලොමසි පවත්වා ගන්න පුළුවන්. පාර්ලිමේන්තු පාර්ලිමේන්තේ ඩිප්ලොමසි විතරක් නෙවෙයි මිලිටරි ඩිප්ලොමසි. දැන් අපි ගත්තොත් එහෙම අපේ ඒ දකුණු ආසියානු රටවල් එක්ක අපේ ඒ යුද හමුදාවල් වලට හොඳ සම්බන්ධතාවක් තිබෙනවා. ඒකෝර අපි මේ වගේ පැතිවලනොත් අපි දිනු කරා ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මං හිතන්නේ අපි මේ විදේශ අමාත්‍යාංශ ගැන කතා කරනකොට අපි අර ජෙනරලයිස් කරලා නැත්නම් ඒ හරියටම ඒ තොරතුරු දන්නේ නැතුව කතා කරන එක වැරදි කියලා තමයි මම හිතන්නේ. මොකද මෙතනදී දැන් එක മന്ത്രി කෙනෙක් කතා කරනකොට කෙලින් මේ චෝදනාවක් ගෙනාවා අපේ ඉතාලියේ ඉන්න ඒ තානාධිපතිතුමාට. ඒක බොහොම හොඳයි. මම කියන්නේ ඒ නමක් ගමක් එක කියන එක හොඳයි. නැත්තම් මේ විදේශ තානාධිපතිවරු සියලු දෙනා හොඳ නැහැ කියනකොට අපි කවුද හොඳයි කවුද හොඳ නැත්තේ කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකක් හරි චෝදනාවක් කරනවා නම් මෙන්න මෙයා හොඳයි මෙන්න මෙයා හොඳ නැහැ කියලා ඒක කෙලින්ම කියන්න. මොකද පාර්ලිමේන්තු ප්‍රිවිලේජස් උත් තිබෙනවනේ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. එහෙම කියන එකට අපිටත් හොඳයි. ඒ වගේම ඒ විදේශ අමාත්‍යාංශයේ ඉන්න ඒ අපේ ඉන්න කාර්ය මණ්ඩල ගැනත් මම වචනයක් හරි කියන්න ඕනේ. විශේෂයෙන්ම අපේ එල්.ඒ. කන්තුමියත් ඒ වගේම ඒ සියලුම අපේ තානාධිපතිවරු එක්ක සියලුම අපේ ඉන්න නිලධාරීන් ඉතාම මහන්සි වෙලා තමයි ඒ වැඩ කරන්නේ. හැබැයි සමහර වෙලාවට සමහර පත්තරවලින් එහෙම ඒ බොරු ඒ චෝදනා දානවා. දැන් මම දැක්කා ගිය සැරේ මේ Sunday Times එකේ හරි නැත්නම් ඒ මේ ඒ ඒ පුවත්පතක දාලා තිබුණා අපේ රෝහිත බෝගල්ලාගම අපේ Daily Mirror එකේ දාලා තිබුණා ඒ රෝහිත බෝගල්ලාගම හිටපු විදේශ ඇමතිතුමා පිළිබඳව. එතුමා දැන් මේ ෆ්‍රන්ට් පේජ් එකේ තමයි දාලා තිබුණේ. මොකද්ද දාලා තිබුණේ? එතුමා එංගලන්තයට යනකොට ඊපස්සේ බිස්නස් ක්ලාස් ටිකට් එක ගියාලු. ඊපස්සේ ඒ ජනාධිපතිතුමාගේ නියෝජිතයෙක් හැටියට ඊපස්සේ එතුමා මම හිතන්නේ අප්‍රිකානු රටකට ගානා වලට යනකොට ඒත් මේ බිස්නස් ක්ලාස් ටිකට් එකකින් ගියාලු. එතුමාගේ නෝනාගේ අරගෙන ආවලු. විශේෂයෙන් මේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඒ තානාධිපති අරගෙන ගියාලු. පත්ත බොරු තමයි මේ පත්තරෙන් දාලා තිබුණේ. හැබැයි මම අගය කරනවා ඒ Daily Mirror පත්තරේ ඊළඟ දවසේම අපි විදේශ අමාත්‍යාංශයෙන්
ඉදිරිපත් කරපුවෙන් පස්සේ කාලය අවසන් වෙනවා.
ඒක නිවැරදි කරපු එක පිළිබඳව මම විශේෂයෙන් මේක අගය කරනවා. මොකද මේ විදේශ අමාත්‍යාංශයේ කියන්නේ අනික අමාත්‍යාංශ වගේ නෙවෙයි. ඒකෙන් මෙතනදී අපි ඒ ෆැසිලිටේෂන් රෝල් එකක් තමයි කරන්නේ. අපි ආයෝජන කියනවා නම් ඒ විදේශ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම අපේ දිනුම් ඇමතිතුමාගේ ඒ අමාත්‍යාංශත් එක්ක එක්කව වෙලා තමයි අපි ඒ ආයෝජන ගේන්නේ. අපි ඒ විදේශ රැකියා ගැන අපි මොකද වැඩසටහනක් කරනවා නම් අපි මනුෂ්‍ය ඇමතිතුමාගේ අමාත්‍යාංශත් එක්ක එක්කව වෙලා තමයි අපි ඒක කරන්නේ. අපි සංචාරක ව්‍යාපාර සංචාරකයෝ ගෙන්නන්න අපි හදනවා නම් එම අපි එතකොට හරෙන් ඇමතිතුමාගේ අමාත්‍යාංශත් එක්කව වෙලා තමයි අපි කරන්නේ. ඒ වගේම අපි එක්ස්පෝර්ට්ස් වර්ධනය කරා ගන්න හදනවා නම් ඒ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකත් එක්ක අපි එක්කව වෙලා තමයි කරන්නේ. ඉතින් මෙතනදී අපි ඒ ෆැසිලිටේෂන් රෝල් එකක් විතරයි කරන්නේ. ඉතින් හුඟක් කට්ටිය අර හොරුවල්ලන්න අර කරන්න මේක කරන්න කියලා කිව්වට අපි මේ විදේශ අමාත්‍යාංශයේ හරි ඒ කාර්ය මොකද්ද කියලත් අපි යම් කිසි මට්ටමකටම තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම අපේ හර්ෂ ඩිසිල්වා මහත්මයා කියපු ඒ කතාවේදී මම සම්පූර්ණයෙන්ම එකග වෙනවා. අද රටේ අවශ්‍යතාවය අපි මොකෝ ඒ විදේශ ප්‍රතිපත්තිය දිහා බැලුවොත් එහෙම අපි ගිහිල්ලා මේ වෙනත් රටවල් ආක්‍රමණය කරන්න අපිට උවමනාවක් නැහැ. අපිට වෙන විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යත් නැහැ. ඒ නිසා අපිට අද තිබෙන අවශ්‍යතාවය තමයි යම් කිසි විදියකට අර ඉකොනොමික් ඩිප්ලොමසි පැත්තෙන් නැත්නම් අපි ආර්ථික වර්ධනයට ගෙන එන්නට ඒ විදේශ අමාත්‍යාංශය කටයුතු කරන්න. හුඟක් වෙලාවට අද විදේශ අමාත්‍යාංශයෙන් ඒ පුහුණු එහෙම දෙනකොට බහුතරයක් අපේ ඒ පොලිටිකල් ඩිප්ලොමසි පැත්තෙන් තමයි ඒ ඉහළට ගිය කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට යම් කිසි විදියකට ඒ ඉන්න නිලධාරීන්වත් ඒ යම් කිසි පුහුණු ඔල්ගත් පුහුණු ඔක්කට එහෙමත් අරින්න අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි මෙම නිලධාරීන් ඉතාම සුළු ප්‍රමාණයක් ඉතාම මහන්සි වෙලා තමයි කටයුතු කරන්නේ. මේ විදේශ අමාත්‍යංශයේ ඒ අඩුපාඩු තිබෙනවා. සමහර වෙලාවට එක එක්කෙනා එක එක්කෙනාත් එක්ක කිට්ටුවෙන් වැඩ කරන්නේ නැහැ. මං හිතන්නේ අර ක්ලෝස් සර්කිට් අමාත්‍යංශයක් වෙනකොට මෙවැනි ප්‍රශ්න බොහෝ දුරට වෙන්න ඉඩකඩ වෙන්න තිබෙනවා. නමුත් ඉතාම දක්ෂ නිලධාරීන් කණ්ඩායමක් තමයි ඉන්නේ. ඒ කට්ටිය තවදුරටත් ගොඩක් එකට වැඩ කරොත් එහෙම මං හිතන්නේ අපිට මීටත් වඩා හොඳ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ඒ ජනාධිපතිතුමාටත් ඒ වගේම අපේ ඇමතිතුමාට අලි සබ්‍රි ඇමතිතුමාටත් ඒ වගේම ලේකම්තුමියටත් ඒ වගේම සියලුම අපේ තානාධිපතිවරුන් ඇතුළු ඒ සියලුම විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ටත් මෙම අවුරුද්ද තුලදී මේ අභියෝග ජයග්‍රහණය කරන්න ඒ ගත්ත වෙච්ච මහන්සියට කැපවීමට මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුති කරමු. ගරු ජේසී අලවතුල මහත්තයා, අඩේ කළනාද මහත්තයා.
මිනිස්සර් මුල සංගණපරත කකෙල ஒவ்வொரு துணைக்களத்திலேயும் ரிட்டையர்மெண்ட் இருக்கு. இப்போ எங்களோட தூதரக அதிகாரிகள் அதுக்கு படித்து தூதராக போகக்கூடியவர்கள் இன்றைக்கு நிறைய இருக்கணும். ஆனால் இராணுவத்தில் ரிட்டையர்மெண்ட் பண்ணாக்களுக்கு தூதரக அந்தஸ்து கொடுத்து வெளிநாடுகளுக்கு அனுப்பப்படுறது அது எந்த அளவுக்கு ஏனென்றால் படித்து இதுக்காக இருக்கிறவர்கள் இருக்கிறார்கள். அவங்களுக்கு முன்னுரிமை கொடுக்கணும். மொழியும் ரிட்டையர் பண்ண ஒரு இராணுவ தளபதி யாராக இருந்தாலும் அவைகளுக்கு இந்த அந்தஸ்துன்றது எந்த அளவுக்கு நியாயம் என்று தெரியல. அதான் என்னுடைய கேள்வியாக
இருக்கும்.
எத்துமா தான் எத்துமா மங்க இங்க தான் பேசிக்கிறேன். லங்காய் வித்திரே லோகே போஹோ ரட்டபால் வல சியலும தானப்பத்தி நிலதாரின் போட்டுக்கோங்க சியலும எம்பாசடர்ஸ்லா SLFS කියන්නේ මේ ෆොරින් සර්විස් එකෙන් විතරක් පත් කරන්නේ නැහැ. යම් ප්‍රමාණයක් පොලිටිකල් අපොයින්ට්මන්ට්ස් කරනවා. ඒ විවිධ දක්ෂතා තියෙන අනුව ඇමරිකාවෙත් ඒක කරනවා. ඉන්දියාවෙත් කරනවා. අනිත් රටවල් වලත් කරනවා. අපේ එක කාලයක් තිබුණා මම පිළිගන්නවා ඒ පොලිටිකල් අපොයින්ට්මන්ට් වැඩියෙන් කරගෙන ගියා. සර්විස් එකෙන් අඩුවෙන් කරගෙන ගියා. දැන් මට ඔබතුමාට කියන්න පුළුවන් වෙන්නේ අපි අම්ආවට පස්සේ බැචස් තුනක් අපි පත් කරලා තියෙනවා ජනාධිපතිතුමා එක එකතු වෙලා. ඇම්බැසඩර්ස්ලා 35 කෙනෙක් විතර. ඒකෙදි 65% සර්විස් එකෙන් පත් කරලා තියෙනවා. අපිට ඊට වඩා නෑ. මොකද මෙතන ලංකාවෙත් ඉන්නවා මේ ඩිපාර්ට්මන්ට් 24ක්. දැන් අපි කියමු ඉන්දියාව දකුණු ආසියාව කියලා. ඒට වෙනම ඩෙස්ක් එක ඩිප්ලොමැටික් ඔෆිසර් කෙනෙක් හෙඩ් කරන්න ඕනේ. අපිට උපදෙස් දෙන්න, ඒක ස්ටඩි කරන්න, ඒක ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න ඒ අවශ්‍ය අවස්ථාවලදී. ඉතින් ඒකට අපිට 24ක් තියෙනවා. ඒ 24ේ නියෝජිතයේ ඉන්නට ඕන. අපිට සේවයේ ඉන්නේ කීප දෙනයි. 65% තමයි ඉතිහාසයේ අද නෙවෙයි ඉතිහාසයේ තිබුණු වැඩිම ප්‍රතිශතය. ඉතින් මම ආඩම්බර වෙනවා අපිට ඒක කරගන්න පුළුවන් වෙලා තියෙනවා පෞද්ගල මාස 18ක් තුළදී. බොහොම ස්තුතියි.